Sri Lanka. ඒක යදේශයක් උදෙසා පහන් දොරක්. නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානයේ Radio Sri Lanka presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානය සජීවීව තිරින කරන සී සර ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
අයිබෝවන්, මේ ඔබ එකතු වන්නේ ශ්‍රී සරි ලංකා තවත් බොහොම සුන්දර සන්ධ්‍යාවක් සමග. අද දින ඔබට කතා කරන්නට මට සහාය වෙනවා අශංක දිනියගේ සුපුරුදු පරිදි මම මනෝරිදරණියකල ග්‍රීෂ්ම ඍතුව හෙමින් හෙමින් අපෙන් ඈතට. අපිට දැන් හොඳින් රස්නේ ඇඟට දැනෙනවා, සීතල ඈත් වෙලා. මල් පිපිලා පොහොටු කාව ගස්වල රතු පාට රෙද්දක් එළුවා වගේ අපිට පරිසරය හංගවනවා තවත් ඍතු වෙනසක් එන බවට. මේ සෑම එකතු කරගෙන අපි අලුත් දවසකට, අලුත් වැඩසටහනකට මෙන්න මේ විදිහට මුල පුරනවා. අසංක,
ඔමලෝරිය තරම මනෝර කිව්වා වගේ ස්වභාව ධර්මයේ යම් යම් වෙනස් වීම් අපිට මේ දවස්වල දැක ගන්න පුළුවන්. කලින් පැවතුණා ඔය ශීත කාලගුණ තත්ත්වය කිමින් කිමින් දැන් මෙකී ගිහිලා දැන් රස්නේ ටික ටික අපිට වැඩිපුර දැනෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් අද ශ්‍රී සරි ලංකා අපේ මේ වැඩසටහන තුළින් මම හිතුවා කලින වශයෙන් වැදගත් වෙන ප්‍රධාන මාතෘකා දෙකක් අපේ අසන්නන්ට ගෙනීමට. මම හිතන්නේ බෞද්ධ ආගම පිළිගන්න අය හැටියට අපි වස් කාලය කියන දේ ඉතාමත් ඉහලින් සම්මරණ සහ ඒ අනුකූලව කටයුතු කරන පිරිසක්. ඉතින් මේ වස් කාලයේදී මේ කටින පින්කම් ලංකාවේ නම් අපි බොහොමයක් පන්සල්වල මේ වස් මාසවල අපිට දකින්න පුළුවන් පින්කමක්. ඉතින් අපි ඕක්ලන්ඩ් නගරෙත් අපි ඒ වගේ කීපයක් දුටුවා. ඉතින් ඒ කටින පින්කම පිළිබඳව බෞද්ධ ඔබගේ ඒ දැනුම වැඩි කර ගැනීමට යම් කරුණු කාරණා කීපයක් ඔබ වෙත ඉදිරිපත් කරන්න අපි සූදානම්. ඒ වගේම මනෝරි, මම හිතුවා මේ නොවැම්බර් මාස 26 වෙන දින ශ්‍රී ලංකාවේ සිට මේ නව ශ්‍රීලන්තයේ පහළට පැමිණි අපි කියනවා ශිෂ්‍ය වීසා අයදුම් පත්‍රය, නැත්නම් ස්ටුඩන්ට් වීසා කියලා අපි කියනවා. ඒ ස්ටුඩන්ට් වීසා මගින් මේ රටට පැමිණියා සහ වර්ක් වීසා මගින් පැමිණියා වූ ඒ සෑම දිනාටම බලපාන විශේෂ දවසක්. මොකද නව ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් එයා ආංශය මගින් යම් යම් නීති රීති රෙගුලාසීන් වල යම් වෙනසක් කරලා තියෙනවා. ඉතින් ඒක බලපවත්වන්නේ මේ නොවැම්බර් 26 වෙනිදා සිට. ඉතින් ඒ පිළිබඳ නීති විචාරද වරියක් ගෙන් අපි මේ පිළිබඳ කටයුතු විමසුවා. මේ කරුණු කාරණා පිළිබඳව ඉතින් අපි අයවත් දුරකථන සම්බන්ධ කරගෙන ඒ මොනෝදේ වෙනස්කම් කියලා සහ දැනට ඉන්න ශිෂ්‍යයන් සහ ඉදිරියේදී නව ශ්‍රී ලංකේට පැමිණෙන බලාපොරොත්තු වන්නා වූ ඒ ශිෂ්‍යයන්ට එම නීති රීති වෙනස් වීම බලපාන්නේ කොහොමද කියලා දැනුවත් කිරීමක් සහ ඒ අමතරව තවත් ආගම නිගමන ඒ අමාත්‍යංශ ඒ ආයතන මගින් වෙනස් කරන ලද්දා වූ ඒ සමහරක් නීති රීති පිළිබඳවත් ඔබව දැනුවත් කිරීමට සූදානම්. ඉතින් වැඩසටහන පටන් ගන්නකොටම මනෝර කිව්වා වගේ ග්‍රීෂ්ම ඍතුව අවසන් වෙලා දැන් සීත ඍතුව අවසන් වෙලා මේ ග්‍රීෂ්ම ඍතුව එන මේ කාලයේදී ඒ මම කලින් කිව්වා වගේ ඒ කටින පින්කම් පිළිබඳවත් අපි මෙහෙදී අත්විඳා. ඇත්තරම ශ්‍රී ලාංකික බෞද්ධ අපි ඒ කටින පින්කම් වලින් අපේ බුද්ධාලම්බන ප්‍රීතිය වැඩි කරගන්න හේතුණු අවස්ථා කිහිපයක් මේ ඕක්ලන්ඩ් නගරයේදී මම පෞද්ගලිකව අත්විඳා. මනෝරි මම හිතන්නේ ඔයාට ඒ ගැන කියන්න විශේෂ දෙයක් ඇතියද?
ඔව්. පෞගිය සති කිහිපය තුළ මේ ඕක්ලන්ඩ් නගරය තුළ සුදු පාට ඇඳුමින් සැරසිච්ච ශ්‍රී ලාංකිකයන් පන්සල් කරා එකතු වුණා. ප්‍රධාන පන්සල් දෙකක් වටා ඕක්ලන්ඩ් නගරයේ තියෙන. ඒ මොකටද බෞද්ධයන් හැටියට මූලිකවම අපේ පුණ්‍ය උත්සවාකාරයෙන් සමරන්නට. මේ කාලයේ තියෙන මූලිකම උත්සවය තමයි කටින උත්සවය. පෞගිය සති දෙක ඇතුළත මේ වගේ ප්‍රධාන උත්සව දෙකක් අවසන් වුණා අපේ අතරේ. ඒ එතනදී මම දැකපු දේවල් පෞද්ගලිකව අත්විඳපු දේවල් මම හිතුවා ඔබ සමේක බෙදාගලා හදාගන්නට ඕනේ කියලා. මොකද අපේ දූ දරුවෝ ඉන්නවා මේ පිළිබඳව මං හිතන්නේ තවදුරටත් දෙමව්පියන්ගෙන් ප්‍රශ්න කරන දේවල් තියෙනවා ඒගොල්ලන්. ඒ ප්‍රශ්න වලට දෙමව්පිය හැටියට අපිට උත්තර දෙන්න අපි යමක් දැනගෙන ඉන්නට ඕනේ. ඒක නිසා තව ටිකක් හොයන්න කියලා මම හිතුවා මේවා ගැන. එතනදී මම ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරා. කතා කරලා සොයාගත්ත තොරතුරු ටිකක් තමයි මම මේ ඔබට ගේන්නේ. කටින උත්සවයක් හැටියට බෞද්ධ ගිහි පැවිදි දෙකොටසටම මහා බලවත් විදිහට තියෙන වගකීම් කොටසක් තමයි එතන ඉටු වෙන්නේ. කටිනේ කියන වචනය බොහොම තද බවක්, ඝන බවක් හැඟවෙන වචනයක්. ඒ තද බව සහ ගැඹුර ඒ සියල්ලම තියෙන්නේ ඒ කටිනේ කියන එකේ ආනිශංස මත. නොවෙනස් වෙන ආනිසංසයක් සහිත දෙයක් තමයි කටිනේ කියලා කියන්නේ. මේ කටිනය සෑහෙන ඉතිහාසයක් පුරා දිවයන දෙයක්. බුදුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නන කාලේ සිට අද දක්වා මේ කටිනේ කියන එක පැවතගෙන ආවා. මේ ඇතුලේ විනය කර්ම ගණනාවක් තියෙනවා. නමුත් ඔබ දන්නවද බුදුන් වහන්සේගේ බුද්ධත්වයේ සිට අවුරුදු 20ක් 30ක් වගේ අතර කාලයක් කිසිම විනය නීති රීතියක් නොමැතිව තමයි වැඩ කටයුතු කරගෙන ගිහින් තිබුණේ. නමුත් පසු කාලෙකදී ටිකින් ටික මේ නීති රීති යෙදෙන්නට පටන් ගත්තා සංඝයා වහන්සේලා වෙනුවෙන්. මේවා අපි අදට අපේ පන්සල් තුල සංඝයා වහන්සේලා තුල මේ විනය නීති රීති ඔවුන් යොදවාගෙන යන්නේ කොහොමද, මේ පුණ්‍යානුමෝදනාවන් කරගෙන යන්නේ කොහොමද කියන එක මේ කටින උත්සව තුල අපිට දකින්නට ලැබෙනවා. එදා කටින උත්සවය ආරම්භයේ ජෛනයන් කියලා ආගමක් බුද්ධ ශ්‍රාව බුදුන්ගේ බුදුන් ජීවමාන වැඩ හිටපු කාලයේම ජෛනයන් කියලා කොටසකුත් මහා ප්‍රසිද්ධියට පත්වෙච්ච ආගමික කණ්ඩායමක් හිටියා. ඒ කණ්ඩායමේ බුදුන් වහන්සේට හැමතිස්සෙම දෝෂාරෝපණය කරන්නට අඩුපාඩු හොයන්නට බුදුන් වහන්සේ සහ ශ්‍රාවක පිරිසට තමයි මූලිකත්වයෙන් හිටියේ. මෙතනදී හේතුව මොකද? ජෛනයන් බොහෝ වෙලාවට අන්තවාදී. බුදුන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ කෙනෙක්. කිසිම වර්ෂාවක් කිසිම දේශගුණික විපර්යාසයක් නැතුව මහජනතාවට ධර්මය ප්‍රචාරය කරන්නට ශ්‍රාවක පිරිස යොදවලා ඒ වැඩ කටයුතු කරගන්නට බුදුන් පසුබට වුණේ නැහැ. නමුත් ජෛන ආගමේ වගේ නෙමෙයි, ඔවුන් වැසි කාලයට එළියට බැස්සේ නැහැ. ඔවුන් කිව්වා මේ හීනියට වැවෙන තනකොළේටත් පණ තියෙනවා, ඒක පෑගුණාම මැරෙන එක පාපයක්. වහින වෙලාවට පණුව පුංචි කෘමි සත්තු පාරට එනවා, ඒක පෑගුණොත් පාපයක්. ඒ නිසා නුඹ වහන්සේලා කරන්නේ වැරදි වැඩක්. ඔන්නය ආදී විදිහට මේ දෝෂාරෝපණයට දෝෂ දර්ශනයට බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා පත් වෙනට පටන් ගත්ත ජෛන යනති. එතනදී බුදුන් නීති රීති පැනෙව්වා. මේ ශ්‍රාවකයන් මගේ ශ්‍රාවකයන් වැසි කාලයේදී එක තැනක ඉඳලා බෞද්ධ ගිහියන්ට සේවය කරන්න, ධර්මයේ දේශනා කරන්න කියලා. ඔන්නෝක මූලික කරගෙන බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන් වස් වැසීම කියන එක සිද්ධ කරන්නට පටන් ගත්තා. මාස 3ක කාලයක් එක තැනක විනය කර්මයන් කරමින්, ගිහියන්ට ධර්මයේ දේශනා කරමින්, ගිහියන්ට අවස්ථාව සලසමින් තමන්ගේ පුණ්‍ය කටයුතු සිද්ධ කරගන්නට සිව්පසෙන් සංග්‍රහ විඳිමින් සහ සංග්‍රහ කරන්නට අවස්ථාව ලබා දෙමින් එතෙන් පටන් අද දක්වා මේ වස් කාලය ගෙවන්නට සංඝයා වහන්සේලාට සුදුසු තැනක් තෝරා ගැනීමට බුදුන් වහන්සේ විනය නීතියක් පැනෙව්වා. ඒක තමයි අද අපි මේ කටිනේ කියන එකට මූලික පසුබිම කරගත්තේ. මේක මාස 3ක් කාලයක් ඇතුළත සිද්ධ වෙන විනය කර්මයක්. පසුගිය පොහොයෙන් කෙලවර වෙන මේ විනය කර්මය ඒ පොහොය දින සිට ඊළඟ මාසය ඇතුළත චීවර මාසය කියලා අපි හඳුනා ගන්නා මාසය ඇතුළත යොදා ගන්නා, සාදා ගන්නා, සකසා ගන්නා සිවුරක් අපි සංඝ සතු කරන්නට සූදානම් කරගන්නවා. අන්න ඒක තමයි කටින චීවරය හැටියට අපි පාවිච්චි කරන්නේ. මෙතනදී අපිට අහන්න පුළුවන් බොහොම සින්දුවක්, බොහොම ගීතයක්, බොහොම ලස්සනට ඒ පදවැල ගොතලා දිවිච්ච ගීතයක් අපිට දකින්නට ලැබුණා, අහන්නට ලැබුණා. අපි හිතුවා ඒක ඔබටත් අහන්නට සලස්සන්න.
සරණයි සරණයි සම්බුදු සරණයි, සරණයි සරණයි සදහම් සරණයි, සරණයි සරණයි මහා සංඝ සරණයි, සරණයි සරණයි තෙරුවන් සරණයි බුදු හිමියන්ගෙන් නැරඹුණු සසුනේ මිහිඳු සමිඳුගෙන් විහිදුණු සසුනේ මහසඟරුවනින් සුරැකෙන සසුනේ සාදු සාදු අපිගෙන යමු කටිනේ රුටත් පලමුව කැකුලු පිපෙන්නේ පරිසරයත් සුවඳින් සැරසෙන්නේ සුවඳ කුසුම්ගෙන මුනි දුපු දන්නේ කටිනේ පෙරහැර මේ අප යන්නේ අතරින් නග ආමිස දන්කම පින් අතරින් නග පල දෙන පින්කම දන්නේද සුදනේ නියුත්තම පින්කම 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 කටිනේ පින්කම දුන් රහතන් සිරුරින් සෙවුනේ අරහත් දජයයි නමිනුත් හැඳිනේ සිවුරින් උත්තම සිවුරයි කටිනේ අපි දැන් පෙරහැර යමුගෙන කටිනේ තුන් මසවාස සමාදන් වසිට දුස් කෙලෙසුන් නාස කළ සංගරුවනට වස්පින් කමනීම කොට දෙන කටිනෙට එක්වන අප හැම නොබැඳෙමු සසරට ඇස්ස පින්න ගැන අප නොබලන්නේ පාන්දරින් මේ කටිනේ වඩින්නේ කටිනේ පුද පෙර හැරමේ යන්නේ අප හැම දෙනටම නිවන් ලැබෙන්නේ අප හැම දෙනටම නිවන් ලැබෙන්නේ අප හැම දෙනටම නිවන් ලැබෙන්නේ
ඕ මම ඉස්සල කිව්වා වගේ සකසාගත් සිවුරු පිරිකර සංඝයා වහන්සේලාට පූජා වුණාට පස්සේ සංඝයා වහන්සේලා අතර විනය කර්මයක් සිද්ධ වෙනවා සුදුසු සංඝයා වහන්සේ කවුද මේ කටින චීවරය ලබන්නට මේ වෙනකොට ගිහියන් අතින් සංඝයා වහන්සේලාට සිවුරු පූජා වෙලා ඉවරයි. ඒ පළමු පූජාව. එතනදී සංඝයා වහන්සේලා කතා බහ කරලා සුදුසු සංඝයා වහන්සේ නමකට මේ සිවුරු පූජා කරනවා. ඒ දෙවන පූජාව. බලන්න කොයිතරම් විශේෂ සිද්ධියක්ද කියලා මේක එකම චීවරයක් දෙවරක් පූජා වෙනවා. ගිහියන් අතින් සංඝයා වහන්සේලාට සංඝයා වහන්සේලා අතින් තෝරාගත් සුදුසු සංඝයා වහන්සේ නමට මේ චීවරය ලබන සංඝයා වහන්සේ නම මේ චීවරය ඇඟලා හෝ මේ චීවරය ඇඳගෙන කඨිනානිසංස දේශනාවක් සිද්ධ කරන්න නියමිත වෙනවා. මේ කඨිනානිසංස කියන එක හෙවණැල්ලසේ පසුපස එන්නක්. අපි බෞද්ධ ආගමිකයෝ හැටියට දන්නවා පව එන්නේ කෙසේද අපේ පිටිපස්සේ, ඒ වගේම මේ කඨින අනුහස් අපි පිටිපස්සෙන් ඉන්නෙත් ඒ වගේමයි. මේ කඨිනය ශ්‍රී ලංකාව තුල උත්සවාකාරයෙන් බොහොම තරඟකාරී විදියටත් දැන් සිද්ධ කරනවා. ඒ වගේම මේකට සහභාගී වෙන්න ලැබීමත් මහත්ඵල මහානිසංස ලැබෙන බව, ලැබෙන කටයුත්තක් බව මට මේ සම්බන්ධ කරුණු සොයා ගැනීමේදී උදව් කළ රේවත හිමියන් සහ ධම්මපාල හිමියන් අදහස් දක්වමින් කිව්වා. අපගේ ඔක්ලන් විහාරාධිපතින්වරුන් හැටියට ඔවුන් මට දුන් සහයෝගයටත් බොහොම පින්. අපි අපේ ආගම ගැන යමක් දැනගන්න මේ සිද්ධීන් වශයෙන් දරුවන්ට කියා දෙන්න දෙමව්පියන් හැටියට, වැඩිහිටියන් හැටියට මම හිතන්නේ බොහොම වැදගත්. මේ වගේ රටක ඉන්නකොට ලංකාවේ ඉන්නවට වඩා බොහොම වැදගත් අපේ ජාතික ආගමික කටයුතු දරුවන්ට පෙන්වලා කියලා දෙන්න. මෙතනදී තවත් අතකට බැලුවාම බෞද්ධ ගිහි පිරිස වශයෙන් බොහොම ඒකරාශි වෙලා කරන්න පුළුවන් බොහොම වැදගත් පින්කමක් හැටියටත් මම අත්විඳ පහුගිය කාලේදී පිටරටක ඉන්න බෞද්ධයෝ හැටියට බොහොම අවිවේකී ජීවිතයක් ගත කරන අපි හිතේ හැම අතින්ම සතුට වෙන්න පුළුවන් සතුට උතුරා යන පින්කමක් හැටියට දුටු බොහොම ලස්සන බෞද්ධ පුණ්‍ය කර්මයක් තමයි මේ කඨින පුණ්‍ය උත්සවය.
යොමා බුදුනෙත් කුලුනේ
වඩිනු මැන නිදුකාණනේ ගැතෙනාරාගසිත ලෙවන් වෙතින් පිසදාරින්නත බියෙන් සැකෙන් නැගෙනාතාපගින් දයාදියෙන් සනහානිවන්නත දයාදියෙන් සනහානිවන්නත කාලයයි නිදුකානනේ දීපයයි නිදුකානනේ දේශයයි නිදුකානනේ වදිනු මැන නිදුකානනේ
ඔබ මේ සවන් දෙන්නේ ප්ලැනට් FM 104.6 ඔස්සේ විකාශනය වෙන සීසර ලංකා ගුවන් විදුලි වැඩසටහනට.
මනෝරි දන්නවද නොසිලන්තේ ස්පර් සංවිධානය මගින් ලබන මාසයේ, කියන්නේ දෙසැම්බර් මාසයේදී චිත්‍රපටියක් සංවිධානය කොට තිබෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ අද්විතීය සිනමා අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරි මහතා අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටිය ගර සර්ප. මේ සිනමා වෘතාන්තය තිරගත වෙනවා ඇවොන්ඩේල් හොලිවුඩ් සිනමා හලේදී. දිනය තමයි දෙසැම්බර් මාස 9 වන දින පස්වරු දෙකට. ස්පර් සංවිධානය මගින් කටයුතු කරලා තිබෙනවා මෙම චිත්‍රපටයෙන් ලැබෙන ආදායම හොරෝපතානයේ ජීවත් වන එක්තරා රණවිරුමාවකට ආධාර වශයෙන් ලබා දීමට, ඇයගේ පුතුන් පහුගිය සමයේ පැවති ඒ යුද්ධයේදී නැති වෙලා තිබෙනවා. ඉතින් ඇයට ආධාර කිරීමට මූලික කරගෙන තමයි මෙම චිත්‍රපටිය පෙන්වන්නේ. මේ චිත්‍රපටියේ මෙම සිනමා හලේ ටිකට් සෙල මිල ගණන් එහෙම අපිට ලැබී තිබෙනවා. බැල්කනි $25ක්, ඔඩිසි වැඩිහිටියන් $20ක්, සහ වයස අවුරුදු 10ට අඩු දරුවන්ට $10ක්. ඊට අමතරව වැඩිහිටියන් දෙදෙනෙක් සහ ළමයින් දෙදෙනෙකුට $50ක ඔඩිසි ටිකට් පදකුත් නිකුත් කරන නියමිතයි. දිනය තමයි දෙසැම්බර් මාස 9 වන දින පස්වරු දෙකට ඇවොන්ඩේල් හොලිවුඩ් සිනමා ශාලාව ගර සර්ප. ශ්‍රී ලංකාවේ අද්විතීය සිනමා අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ නවතම චිත්‍රපටිය ගර සර්ප. ඉතින් මම හිතනවා ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ මේ බොහොමයක් චිත්‍රපටිය ප්‍රසින්දලා තියෙනවා. ඉතින් මම හිතනවා අපිට පවුලේ සැමට එකට රස විඳින්න පුළුවන් චිත්‍රපටියක් වේවි ගර සර්ප. ඇවොන්ඩේල් හොලිවුඩ් සිනමා ශාලාවේදී දිනේ දෙසැම්බර් 9 පස්වරු දෙකට.
මමත් හිතනවා බොහොම රසවත් සිනමා කෘතියක් වේවි කියලා, සිනමා සංකල්පයක් වේවි කියලා. එක ඔව් අපි බලමු එදාට එකතු වෙලා.
ඔව් මනෝරි, මමත් හිතනවා ඇත්තටම අපි හැමෝන්ට මේක රසඳින්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපේ වැඩසටහනේ අද දෙවනි භාගයේදී මම හිතුවා, මම කලිනුත් කිව්වා වගේම ඒ නවසීලන්තයේ වාසය කරන අපේ ස්ටුඩන්ට් වීසා සහ වර්ක් වීසා කැටගරි වලට අයදුම් කොට තිබෙන සහ ඉදිරියේදී අයදුම් කිරීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන්ට ඉතාමත් වැදගත් වෙන කරුණු කිහිපයක් ඔබ හමුවේ තවන්නට. ඊට පෙර අද මම හිතන්නේ මනෝරි ඔබ යම් දෙයකට සූදානම් වෙලා තියෙනවා යම් කිසි දැනුවත් කිරීමක් පිළිබඳව.
මට හිතුණා මේ පහුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ පුවත්පත් සහ රූපවාහිනී තොරතුරු බලනකොට, ප්‍රවෘත්ති ප්‍රකාශන එහෙම බලනකොට අපේ රටේ මොනවද වෙන්නේ කියලා පොඩ්ඩක් හිතලා කතා කරලා බලන්න. ඊයේ රුපියල් 5කින් ඔක්ටේන් 192 අඩු වෙලා තියෙනවා. ඩීසල් මිල ගණන් රුපියල් 5කින් අඩු වෙලා තියෙනවා. ඒ අනුව නවතම මිල අශංක ඔක්ටේන් 192 පෙට්‍රල් ලීටර එකක් 145 ඉඳලා 140 වෙලා තියෙනවා. ඩීසල් ලීටර එකක් 116 ඉඳලා 111 වෙලා තියෙනවා. මේ ඊයේ ඉඳලා පවතින මිල මෙතින් ගදෙනෙක් මම දැක්ක රූපවාහිනී කතා කරලා කියනවා අපි මහ ජනතාවර සහනයක් ලැබෙනවා නම් ප්‍රදේශපාලනේ කොයික වුණත් කමක් නැහැ කියලා. දේශපාලනේ බොහොම උණුසුම් තත්ත්වයක් පවතිනවා පාර්ලිමේන්තුව තුල. සහ මිනිසුන් අතර මිනිසුන් බලන් ඉන්නවා, හැමෝම බලාගෙන ඉන්නවා මොකද්ද අපේ රටට වෙන්නේ, මොකද්ද අපේ රට කොයි විදිහට දේශපාලන තත්ත්වේ විසඳෙයිද. මම හිතනවා යහපත් විදිහේ තීරණ හැමෝම රට ජාතිය ගැන හිතලා ඒ තීරණ හොඳ විදිහට ගනී කියලා අපි ප්‍රාර්ථනා කරමු අපේ රටට හොඳ දෙයක් වෙන්න කියලා. මොකද අපේ රට ධර්මද්වීපයක්. ඒ ධර්මද්වීපය ලේසියෙන් කඩා බිඳ දාලා වීසි වෙලා යන්නේ නැහැ. අපි අපිම රැකගන්න ඕනේ. ඒ රැක ගැනීමට කවුරුන් හරි උර දෙන්නත් ඕනේ. ඒ තැනට එයි අපි බලමු ඉදිරියේදී. එතනදී තවදුරටත් පාසල් බොහොම සතුටින් දැන් පහුගිය සැරේ අපි කතා කරනකොට කතා කරපු එක දෙයක් තමයි ශිෂ්‍යත්ව විභාගය ගැන. දරුවන්ට අනිවාර්ය නොවුණු විභාගයක් විදිහට ඔබ දන්නවාද ඒකේ අලුත් තත්ත්වය ගැන. දැන් දෙමව්පියෝ බොහොම දුක් වෙන පොඩි චෝදනාකාරී තත්ත්වයකුත් මට අහන්න දකින්න ලැබුණා. අපේ දරුවෙක් දාගන්න පාසලකට තිබිච්ච විභාගය නැති වුණා කියලා. ඉතින් දරුවන්ගේ පැත්තෙන් නම් බොහොම සාධාරණ තීරණයක් ලැබිලා තියෙනවා. දරුවෝ බොහොම සතුටින් දැන් පාසලේ පන්ති වැඩ කටයුතු වලට විතරක් ළමා කාලය ඇති විදිහට වැඩ කටයුතු කරගෙන යන ආකාරයක්, අනික් අතට පෙරලෙන ආකාරයක් තමයි ගුරුවරු කතා බහ කරන්නේ. ඒක මං හිතනවා හොඳයි කියලා, හොඳ තත්ත්වයකට යොමුයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔව් අශංක, ඔබ සොයාගත්ත තව දෙයක් තියෙනවා කියලා කිව්වා. මේ ඕක්ලන්ඩ් නගරය තුල නීතිමය උපදෙස්
ඇතරම මනවරි මම මේ මොහොතනකට උත්සාහ කරා එම නීති උපදේශිකාව දුරකථන මාර්ගය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට. නමුත් අවසනාවකට අපට ඇව සම්බන්ධ කරගන්න බැරි වෙනා මේ මොහොතේ. නමුත් මා සතුව තිබෙනවා ඇය සමග පවත්වපු සාකච්ඡාවක පටිගත කරගත් හඬපටයක්. ඇත්තටම ඇය හඳුන්වා දෙනව නම් තරංගා ගුණසේන මහත්මිය. ඇය ශ්‍රී ලංකිකාවක්. ඇත්තටම ඇය බොහොම කැමැත්තෙන් යම් යම් උපදෙස් කීපයක් දීමට බලාපොරොත්තු වුණා. එළඹෙන නොවැම්බර් 26 වෙනි දින බලපවත්වන්නා වූ ඒ නව නීති රීති පිළිබඳව. ඉතින් මම හිතනවා අපි ශ්‍රී ලංකාවෙන් මේ වෙනත් රටකට ඇවිල්ලා තියෙන්නේ අධ්‍යාපනය හදාරලා, එහෙම නැත්නම් රැකියාවක් සඳහා ඇවිල්ලා අපේ ඉදිරි අභිවෘද්ධිය සාර්ථක කරගන්නට. ඉතින් ඔන්නෙට මතකද කාලයක් අපි යහුවා හොරෙන් ඔස්ට්‍රේලියා යන.
ඔව් බෝට්ටු වල නැගලා අපි අහලා තිබුණා ගොඩක් දේවල් ගැන.
ශ්‍රී ලංකාවගේ තුන්වෙනි ලෝක රටවල් මම ඉතින් තාමත් උත්සාහ කරනවා. ඉතින් එලිපිට නොවුනත් හැංගි හොරා මේ වගේ හොරින් මේ වගේ රටකට පැමිණෙන්න ගොඩක් කට්ටිය උත්සාහ කරන බව නොරහසක් ඇත්තටම කියනවා නම්. ඉතින් අපි ඒ ගැන තමයි තරංග ගුණසේන මහත්මිය සහ අපි කතා වුණේ. ඉතින් ඒ අතරතුරේදී තමයි ඇත්තටම ඇය ඉතා වැදගත් කරුණු කාරණා කිහිපයක් අපට ඉදිරිපත් කරේ. ඉතින් මම ඒ කිහිපය පටගත කොට ගත්තා. නමුත් අපි ඊට අවසනාවකට ඇයව දැන් දුරගතනින් සජීවීව සම්බන්ධ කර ගැනීමට නොහැකියාවක් තිබෙනවා. ඉතින් ඇය පවසන පරිදි පැවසු ඇත්තටම ශ්‍රී ලංකාවෙන් බොහෝ දෙනෙක් මෙහෙට පැමිණෙන්නේ ස්ටුඩන්ට් වීසා කැටගරි එක මතින්, එහෙම නැත්නම් වර්ක් වීසා කියන කැටගරි එකෙන්. ඉතින් ඒ ඇවිල්ලා ඒ පැමිණෙන අය තමන්ගේ ක්වොලිෆිකේෂන් එක සම්බන්ධ කොට ගත්තට පසු ඇතිවන්නා වූ මෙම ආගමන විගමන ආයතනය මගින් දෙන්නා වූ එම ඕපන් වර්ක් වීසා කියන වීසා එක සහ එයත් අවසන් වූ පසු දෙන එම්ප්ලොයි ඇසිස්ටඩ් වර්ක් වීසා කියන එක දෙන අයින් කළා තියෙනවා. ඒ වෙනුවට තවත් වසර දෙකක ඕපන් වර්ක් වීසා එකක්ම දෙන්න කටයුතු කරලා තිබෙන්නේ. ඉතින් දෙම තත්ත්වය වර්තමානයේදී ඕක්ලන්ඩ් නවසීලන්තයේ වාසය කරන ඕපන් වර්ක් වීසා කැටගරි එකේ ඉන්න අයට බලපාන්නේ කොහොමද? එයින් අනතුරුව මින් ඉදිරියට නොවැම්බර් 26 න් පසුව ශ්‍රී ලංකාවෙන් නවසීලන්තය බලාපැමිණීමට බලාපොරොත්තු වන අලුත් ස්ටුඩන්ට් වීසා ආයුධම් පත්‍ර ඒ සබ්මිට් කරන අයට, වර්ක් වීසා සබ්මිට් කරන අයට එම වෙනස් වීම බලපාන්නේ කොහොමද කියන එක සහ එළඹෙන 2019 වර්ෂයේ අප්‍රේල් මාස 30 වන දිනෙන් අවසන් වන තවත් වැදගත් නීතියක් පිළිබඳව ඇය අපට කතා කරා. ඉතින් මම හිතනවා අපි ඒ පිළිබඳවත් මෙතනදී කතා කරොත් හොඳයි කියලා. කෙසේ වෙතත් තරංගා ගුණසේන මහත්මිය ඒ පැවසු ඒ සියලුම ඒ කරුණු කාරණා ඇත්තම වැදගත් කරුණු කාරණා කිහිපයක් අපිට පැවසුවා. ඉතින් මම හිතන්නේ මනෝරි ඔබ ඒ පිළිබඳව යම් කිසි දැනුවත් වීමක් තිබෙනවද ඔබට පැවසීමට?
මම හිතන්නේ මේ හුඟක් දෙනෙක් ඔබ හොඳ තැනකට ගෙනත් තියෙනවා. මොකද හුඟක් දරුවෝ මේ රටේ කොහොමද මේ වීසා ක්‍රමය ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඔස්සේ මේ කරගෙන යන්නේ, කොහොමද මේ ගනුදෙනු පවත්වාගෙන යන්නේ, කොයි ආකාරයෙන්ද මේවා විසඳෙන්නේ? සමහර වෙලාවට දරුවෝ දන්නේ නැහැ. හුඟක් වෙලාවට මේ ඉංග්‍රීසි භාෂාව මූලික කරගත් රටක මේ වගේ තත්ත්වයක් යටතේ හුඟක් දරුවෝ අසරණයි මේ වෙන නීති රීතිමය වෙනස් වීම ඔස්සේ. මොකද ඒගොල්ලන් එන්නේ බොහොම ලේසියෙන් එන ගමනක් නෙමෙයි, මේ රටවල් වලට එන්නේ බොහොම අපහසුයෙන් එන ගමන් එන්නේ. ඒ ඇවිල්ලා ඒගොල්ලන් පොඩි පොඩි රස්සාවල් කරන ගමන් තමන්ගේ උයාපිහාගෙන කාලා මේ හැමදේම තමන්ගේ වැඩ කටයුතු කරලා ඒ කරගන්න අතර තමන්ගේ අධ්‍යාපන කටයුතු නවතින තැන් ඒ හැම ගැටලුවකටම මූණ දීලා පොර බදලා ජීවිතේ එන ගමනකට එන්නේ. එහෙම වුණාම මේ ආගමන හා විගමන අංශ වලින් මේ වෙනස් කරන දේවල්, වෙනස් කරන නීති රීති මොන විදිහට මේ දරුවන්ට බලපායිද කියන එක අපිටත් හිතා ගන්න බෑ. සමහර වෙලාවට මේ දරුවෝ කියන කතන්දර ඇහුවාම ඔබ හොම්ත තැනකට ගෙනත් තියෙනවා. මේ වැඩසටහන අපි බලමු මොකද වෙන්නේ කියලා, මොනවද එයා කියන්නේ කියලා අපි ඔබ සකසාගත්ත දේවල් අහන්න මමත් කැමතියි.
ಹಿಮಗಿರ ಸೀತನು ತನೇ ತನ
පටවතින්
සවන් දෙන්නේ ප්ලැනට් FM 104.6 ඔසේ විකාශනය වන සීසර ලංකා ගුවන් විදුලි වැඩසටහනට.
එතරම් කලින් ගීතයේ ප්‍රචාරය වෙද්දීත් මම උත්සාහ කරා ඒව දුර්ගතනේ ඔසේ සම්බන්ධ කර ගැනීමට. නමුත් දුර්ගතන මාර්ගයේ යම් අවහිරතාවයක් තිබෙනවා. ඇය තරංකා ගුණසේන ඒ වසර 14ක් පුරාවට නව ශ්‍රීලන්තයේ මෙම ආගමන විගමන නීති රීති පිළිබඳ ප්‍රදේශිකාවක් විදිහට කටයුතු කරලා තිබෙනවා. තාමත් කටයුතු කරගෙන යනවා. ඉතින් මම හිතනවා අපි ඇයගේ මෙම හඬපටේ දැන් ශ්‍රවණය කරමු. ඔබට තාමත් වැදගත් තොරතුරු කිහිපයක් ඇය මේ අඩංගු කොට තිබෙනවා. අපි දැන් ශ්‍රවණය කරමු.
ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මෑත කාලයේදී වෙනස්කම් බොහෝ ප්‍රමාණය සිදු කරනු ලැබුවා. ඒ වෙනසීම් තාවකාලික වීසා වල සිටින අයට බොහෝ බලපෑම් සිදු කරනු ලැබුවා. අපේ රටින් බොහෝ දෙනෙක් නව ශ්‍රීලන්තයේ සංක්‍රමණය වන්නේ අධ්‍යාපන වීසා සහ රැකියා වීසා මතයි. එනම් ස්ටුඩන්ට් වීසා හා වර්ක් වීසා. එම නිසා ඒ සම්බන්ධව සිදු ප්‍රධාන වෙනස් වීම් ගැන කතා කිරීම මේ අවස්ථාවක් කරගන්න කැමතියි. ප්‍රධාන වෙනස් වීමක් විදිහට මට දකින්න පුළුවන් employer assisted work visa post study category එක ඉවත් කිරීමයි. එය දෙනු ලැබුවේ අවුරුදු දෙකකට පමණයි. ඒ වෙනුවට අවුරුදු තුනකට open work visa category එකක් හඳුන්වා දී තිබෙනවා. ඒට සුදුසුකම් ලබන්නේ බැචුලර් ඩිග්‍රී එකක් හෝ ඊට ඉහළ ක්වොලිෆිකේෂන් එකක් ඒට සුදුසුකම් ලබා ගත අයට පමණයි. නව ශ්‍රීලන්තයේ දැනට අධ්‍යාපන කටයුතු කරමින් සිටින අයට මේ වෙනසීම් කොහොමද බලපාන්නේ කියලා කතා කරොත් දැනට පෝස්ට් ස්ටඩි වර්ක් වීසා කැටගරි එකේ සිටින අයට මෙම මේ සහ ස්ටුඩන්ට් වීසා කැටගරි එකේ ඉන්න අයට මෙම වෙනස් වීම බලපාන නිසා සහනදායී කාලයක් ලබා දී තිබෙනවා. උදාහරණයක් වශයෙන් අගෝස්තු 8 2018 අගෝස්තු 8 වන දිනේදී ස්ටුඩන්ට් වීසා කැටගරි එකේ සිටින අයට සහ ස්ටුඩන්ට් වීසා කැටගරි එකකින් ඇප්ලිකේෂන් එකක් ඉමිග්‍රේෂන් එකට සබ්මිට් කළා ඉමිග්‍රේෂන් එකේ ප්‍රොසෙස් වෙමින් පවතිනවා නම් ඒ අයට අවුරුදු 3කට ඕපන් වර්ක් වීසා එකක් ලබා ගන්න පුළුවන් තමන්ගේ සුදුසුකම් සපුරා ගත්තට පසුව. සහ ඕපන් වර්ක් වීසා එකේ දැනට නවසීලන්තයේ සිටින අයට නොවැම්බර් 26, 2018 වෙනදෙන් පසුව තව අවුරුදු 2කට ඕපන් වර්ක් වීසා එකක් ලබා ගන්න සුදුසුකම් තියෙනවා. එය ඇත්තටම වාසියක් වෙනවා මේ රටේ ඉන්න අයට වැඩිතුර නවසීලන්තයේ වර්ක් එක්ස්පීරියන්ස් එකක් ගන්න සහ තමන්ට ඉදිරියට ස්ථිර වීසා එකකට ඇප්ලයි කරන්න සුදුසුකම් සපුරා ගන්න අවුරුදු 3 එක්ස්පීරියන්ස් එක ලබාගෙන ඒකට අදාළ පොයින්ට්ස් එකතු කරගන්න අවස්ථාවක් ලැබෙනවා ඒ වෙනස් වීම තුලින්. අනිත් දේ මන් දකින දෙයක් තමයි අප්‍රේල් 2019 අප්‍රේල් මාසේ වෙනකන් මේ රටේ සිටින අයට තමන්ගේ ස්ටුඩන්ට් වීසා එකේ ක්වොලිෆිකේෂන් එකට ගෙනගෙන ඉවර වෙලා තව වීසා එකකට යන්න අවස්ථාව තියෙනවා. එතනින් පසුව අහපව් වෙන ක්වොලිෆිකේෂන් එකකට ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ අප්‍රේල් 30 වෙනිදා 2019 පසුව. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් තමන් මේ රටට පැමිණ සිටින්නේ IT ක්වොලිෆිකේෂන් එකක් හරි බැචුල් බිස්නස් මැනේජ්මන්ට් හරි ඒ අදාළ ක්වොලිෆිකේෂන් එක තුලින් ඉදිරියට යෑමක් මිසක් තවදුරටත් වෙන ක්වොලිෆිකේෂන් එකකට සම්පූර්ණයෙන්ම වෙනස් ක්වොලිෆිකේෂන් එකකට මාරු වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක තමයි මම දැක්කනිත් ලොකුම වෙනස්කම. ඊට අමතරව රැකියා වීසා ඉන්න අයට, ඒ කියන්නේ විශේෂයෙන්ම වර්ක් වීසා එසෙන්ෂල් ස්කිල්ස් කැටගරි එකේ ඉන්න අයට මූලික වැටුප වශයෙන් පැයට $21.25 අවශ්‍ය වෙනවා අවුරුදු 3කට වීසා එකක් ලබා ගන්න. එය ස්කිල් ලෙවල් 1, 2, 3 කියන කැටගරි සඳහා පමණයි. ස්කිල් ලෙවල් 4, 5 කැටගරි වල අයට එම මූලික වැටුප පැයට $37.50 වෙනවා. අනිත් වෙනස් වීම සිදු කර ඇත්තේ නවසීලන්තයේ ස්ථිර පදිංචිය සඳහා ඉල්ලුම් කරද්දී ස්කිල් මයිග්‍රන්ට් කැටගරි කියන එක යටතේ මූලික වැටුප පැයට $25 විය යුතුයි ස්කිල් ලෙවල් 1, 2, 3 කියන රැකියාවලට සහ පැයට $37.50 විය යුතුයි ස්කිල් ලෙවල් 4, 5 කියන රැකියාවලට. මේ සිදු වෙනස්කම් තුළ තව වෙනස්කම් බොහෝමයක් වෙනස් වී තිබෙනවා. නමුත් අපි අද කතා කළේ ප්‍රධාන වෙනස් වීම් පමණයි.
සීසර ලංකා මෙම වැඩසටහනේ ඔබත් සමග මේ රැඳී ඉන්න අප දෙදෙනා මනෝරි සහ අසංක ප්ලැනට් FM ඔස්සේ 104.6 තරංගමාලාව මගින් ඔබට මෙයට සවන් දෙන්නට පුළුවන්.
ඔව්, මේ සවන් දුන්නේ තරංග ගුණසේකර මහත්මියගේ එම හඬපටයට. ඉතින් ඇත්තම තරංග ගුණසේකර කියන්නේ ශ්‍රී ලංකාවේ සිට මෙහි පැමිණ මෙම ආගමන විගමන සහ නීති පිළිබඳ උපදෙස් ලබා දෙන වසර 14ක ඉඳා අගනා පළපුරුද්දක් සහිතව විශිෂ්ට සේවාවක් සපයන කාන්තාවක්. ඉතින් එය බලලත් ආගමන විගමන වීසා උපදේශිකාවක් විදිහට ඇයගේ බලපත් අංකය සඳහන් කොට තිබෙනවා 2.1 5.0.0.5. ඒ වගේම විසකයා නිව්සීලන්ඩ් ලිමිටඩ් කියන ආයතනය ඔස්සේ ඇය ස්ටුඩන්ට් වීසා සඳහා ස්ටුඩන්ට් වීසා ලබා ගැනීමට බලාපොරොත්තු වන ඔබට ඇගේ සේවාවන් සපයන බවත් අපට සඳහන් කළා. විසකයා නිව්සීලන්ඩ් ලිමිටඩ් Facebook කරහා වුණත් ඔබට එම ආයතනය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට පුළුවන්. විසකයා නිව්සීලන්ඩ් ලිමිටඩ් එන් ඇගේ දුරකථන අංකය අපට ලබා දී තිබෙනවා 0.21 2.3.2.5.6. නැතත් කියනම් 0.21 2.3.2.5.6. මෙම දුරකථන අංකය ඔස්සේ ඔබට තරංගා ගුණසේකර මහත්මිය සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම එය ඕක්ලන්ඩ් නගරයේ තමයි වාසය කරන්නේ. ඉතින් එයගේ බලයලත් ආගමන විගමන වීසා උපදේශක ඒ බලපත්‍ර අංකය නැවතත් සඳහන් කරනවා නම් 2.15.0.5.6.5. ඉතින් ඔබටත් යම්කිසි ආගමන විගමන උපදේශයක් ලබා ගැනීමට අවශ්‍යතාවයක් තිබෙනවා නම්, ඒ වගේම ස්ටුඩන්ට් වීසා හෝ වර්ක් වීසා පිළිබඳව යම්කිසි තොරතුරු ලබා ගැනීමට තිබෙනවා නම්, තරංගා ගුණසේකර මහත්මිය බොහොම කැමැත්තෙන් සිටිනවා ඔබට ඒ සම්බන්ධයෙන් කටයුතු සලසා දෙන්නට. ඉතින් නෝරි, මම හිතන්නේ ඇය අපට බොහොම වටිනා කියන තොරතුරු කීපයක් දැනුවත් කර අපිව. ඒ වගේම මෙම වැඩසටහන අන්තර්ජාලය ඔස්සේ සවන් දෙන ශ්‍රී ලාංකික සියලුම දෙනාට මම හිතනවා ඇය ඉතාමත් වටිනා මාගුත් තොරතුරු ටිකක් වෙන්න ඇති කියලා. ඉතින් ඇය එකතැනක සඳහන් කරනවා මෙම නොවැම්බර් 26 පස්සේ තිබෙන මෙම ඕපන් වර්ක් වීසා කියන එක ඉන්පසුව ඕපන් වර්ක් වීසාකින් පසුව ලැබෙන ඒ පෝස්ට් ස්ටඩි එම්ප්ලොයි ඇසිස්ටඩ් වර්ක් වීසා එක නැති කරලා තියෙනවා. ඒ වෙනුවට නැවතත් ඕපන් වර්ක් වීසා එකක්ම අවුරුදු දෙකක් ලබා දෙනවා කියලා. ඉතින් මෙහි ඒ මාසම කතා කරද්දි කිව්වා මෙහි හොඳ පැති වගේම නරක පැති නෙමෙයි, අත්‍තරම යම් යම් ඕනම දෙයක දෙපැත්තක් තියෙනවා. ඉතින් එහෙම තියෙනවා කියලා. ඒ වගේම එය ඉතාමත් අවධානයෙන් කරලා කිව්වා 2019 අප්‍රේල් මාස 19 වන දිනෙන් පසුව අපි බලාපොරොත්තු වුණු ඒ ක්වොලිෆිකේෂන් එක ඇරුණාම
වෙන කිසිම මගක් නැහැ කියලා යන්නේ.
කිසිම මගක් නැහැ. ඒ වගේම මේ වෙන ඒ උදාහරණයක් විතර කිව්වේ ඔය IT ස්ටුඩන්ට් කෙනෙකුට වෙනින් පාඨමාලාවක් හදාරලා ඒ ඔස්සේ ස්ථිරපදිංචිට අයදුම් කරන්න හැකියාවක් නැහැ.
අප්‍රේල් මාසෙන් පස්සේ ලැබෙන්නේ නැහැ කියන
එකයි. ඉතින් තවත් අය සඳහන් කරා, ඉතින් මේ තත්ත්වය, මෙම විනීති වෙනස් වීමේ මෙම සත්‍යතාවය ශ්‍රී ලංකාවේ සිටින සමහරක් ඒ අපි කියන ඒජන්ට් කියලා එයාලා හරියට දැනුම් දෙන්නේ නැහැ.
අන්නේ ඒක තමයි මේකේ තියෙන මම දකින ලොකුම දේ. දැන් මේ නීත්‍යානුකූල වශයෙන් මෙතන වෙන වෙනස් වීම මොනතරම් දුරට දරුවන්ගේ අනාගතය වෙත බලපායිද මේ රටවල් වලට ඇවිල්ලා එන්නේ නිකන් නෙමෙයි, එන්නේ හැමෝම ස්ථිර පදිංචියක් ලබා ගැනීම තමයි මතු බලාපොරොත්තුව. එතනදී මොනතරම් සීමා කිරීම මේ ආගමන විගමන අංශය තුලින් කරගෙන යනවද කියන එක පේනවා. පොඩි සීමා කිරීමක් දකින්න පුළුවන්. මොකද තිබිච්ච දේවල් දැන් අහෝසි කරලා මේ ඕපන් වීසා එකක් නැවත අවුරුදු දෙකකට ලබා දෙන එකෙන්, මොකද ඒකෙන් මං හිතන්නේ වෙන්නේ අර රැකියාවක සුදුසුකම් කාලයක් දීර්ඝ කර ගැනීම විතරයි මං හිතන්නේ. මට දැන්
එකක් සමග එම්ප්ලොයි ඇසිස්ටඩ් වර්ක් වීසා එක ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වුණා නම් ඒ හරහා යම් යම් නීත්‍යානුකූල නොවන මට්ටමේ වීසා ලබා දීම් සිද්ධ වෙන්න පුළුවන් ඉඩකඩ පහුගිය කාලේ තිබිලා තියෙනවා. ඉතින් ඒ නීත්‍යානුකූල නොවන දෙයකට අපි ඇත්තටම යොමු වෙන අවශ්‍යතාවයක් නැහැ. මොකද ඔබ කලින් කිව්වා ආකාරයටම අපේ කාලේ මුදල් ශ්‍රමය ඔක්කොම කැප කරගෙන අපි මෙහි පැමිණ නීත්‍යානුකූල නොවන දෙයක් කිරීමෙන් වෙන්නේ එකම දේ ආපහු ගෙදර
යන්නේ.
ඉතින් නවතත් ඕපන් වර්ක් වීසා එකක් මැද නේකෙන් ඇපසුවා එම කාලය තුල නවසීලන්තයේ රැකියා පිළිබඳ අධ්‍යක්ෂකමක් ලබාගෙන තමන්ගේ ක්වොලිෆිකේෂන් එකට දාලා රැකියාවක් හොයාගෙන ඒ පිළිබඳ අධ්‍යක්ෂකම් ලබාගෙන ඒ අනතුරුව අපිට ස්ථිරපදිංචි සඳහා ආයදම් කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒක තමයි අර අපි කියන්නේ ජෙනුවින් කියන එක. ඉතින් ඒක තමයි මෙවැනි රටවල් වෙන දිනු රටවල් බලාපොරොත්තු වෙන එකම දේ. ඉතින් කැටියම කියනවා ලේසි නෑ
මේ ගමන යන්න ඕනේ කොහොමද කියලා තමයි අපිට මේ
කියලා දෙන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් යම් ලෙවල් 7 හෝ ලෙවල් 8 යම් පාඨමාලාවක් හදාරලා එින් රැකියාවක් නැතිනම් ඊට පහළ මට්ටමක තියෙන මිනිම් මොකක් හරි පාඨමාලාවක් හදාරලා, ඒ කියන්නේ මේ ස්ථිරපදිංචියට ඉල්ලුමක් තියෙන සහ ඇඳුම් කිරීමට ලේසි පාඨමාලාවක් හදාරලා එම බලාපොරොත්තුවක් තිබුණ නම් එම කාලය 2019 අප්‍රේල් මාසයෙන් අවසානයි.
ඉතින්
ඔබ බොහොම කල්පනාකාරී වෙන්න
බොහොම යූසුලු වෙන්න. මොකද අප්‍රේල් මාසෙන් ඒ කාල සීමාව ඉවර වෙනවා ඔබට.
ඔව් ඇත්තටම ඒ පැයසුවා මෙම කාරණය ඉතාමත් වැදගත් වෙන්නේ ඉදිරියේදී ස්ටුඩන්ට් වීසා එකක් ලබාගෙන මෙම රටවල් වලට පැමිණීමට බලාපොරොත්තු වෙන දුව දරුවන්ට තමයි. මොකද ඔවුන්ගේ නොදැනුවත්භාවය නිසා ඔවුන්ට ලැබෙන්න තියෙන ඒ ගැටළු වලට මුහුණ පාන තියෙන ඉඩකඩ හැකියාව වැඩි වෙනවා. ඉතින් බාහිරාකාරව දැනුවත් වෙන්න හරියට මෙම නීති රීති පිළිබඳ දැනුවත් කරන්න පුළුවන් උපදේශක ප්‍රතිචාරයක් තෝරා ගන්න. එහෙම නැත්නම් අන්තර්ජාලයේ වෙබ්සයිට් එක සම්පූර්ණයෙන්ම නිසි පරිදි කියවන්න ඉන්න ඔබ හරියටම දැනුවත් වෙන්න පුළුවන් කියන එක.
ඔව් අනිත් එක භාෂාව පරිපූර්ණ කරගන්න. ඒක තමයි ගොඩාක්ම අපේ ලංකාවේ ඉඳලා එන දරුවන්ට අපහසුතාවයට පත් වෙන මූලිකම තැනක්. එතනදී මේ තරංග ගුණසේන මම හරිද
තරංග ගුණසේකර
තරංග ගුණසේකර මහත්මිය මං හිතන්නේ ඔබට අවශ්‍ය ඕනම තැනකදී සහාය වේවි ශ්‍රී ලාංකිකයාවක් හැටියට.
ඉතින් මනෝරි මම හිතන්නේ අපි වෙනසරන්නේ අවසානාන්තයට පැමිණලා තියෙන දැන්. ඉතින් කාලින වශයෙන් වැදගත් වෙන මාතෘකා දෙකක් මාද ඔබත් මමත් අපේ අසන්නන්ට ඉදිරිපත් කරා. අපි බෞද්ධයන්ගේ මුදුන් මල් කඩක් විදිහට අපි සලකන එම එක් පින්කමක් විදිහට සලකන කටින පින්කම සහ අපේ රටක් තුල නීත්‍යානුකූලව අධ්‍යාපනය ලැබීමට හෝ රැකියාව කිරීමේදී බලපන්නා ඕ යම් කිසි නීති රීති මාලාවක් තියෙනවා නම් එම රටේ ආගමන විගමන ආයතනය මගින් තමයි ඒවා පාලනය කරන්නේ. ඉතින් නව ශ්‍රීලන්තයේ එම ආයතනය මගින් කෙරෙන්නා ඕ යම් යම් වෙනස්කම් පිළිබඳව අපි නීති විචාරධිකාවක් ඉතින් යම් කරුණු කිහිපයක් ඉදිරිපත් කරා. ඉතින් මම හිතනවා ඔබ එමෙන් යම් කිසි නව දැනුමක් ලබා ගන්න ඇති කියලා.
ඔව් ඒ දැනුම ඔස්සේ අපි මේ ගත කරපු කාලය කෙමින් කෙමින් අපි අතරින් ගෙවිගෙන යනවා. පුරා හෝරාවක් අපි ඔබත් සමග සිටියා. නැවත දවසකදී අපි හමු වෙන බලාපොරොත්තුව ඔබත් මමත් එකතු වෙලා දැනුම බෙදාගන්න දන්නාතරතුරු බෙදාගන්න බලාපොරොත්තුවෙන් ඔබට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. මම මනෝරිත් අශංකත්.
සම්බුදු සුවලින් මේ මනල වැසි නිවි පාන් වේවා. සූවිසි වරමින් දෙවි රැක වරමින් අරුණ උදා වේවා. සම්බුදු සුවලින් මේ මනල වැසි නිවි පාන් වේවා.